2014 වසරේ 11 මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වූ ඒ උදාහරතර නිවීම සලස ගන්න මනස මෙහෙවන මොහොත. ඒ මනා මෙහෙයවීම සඳහා අප සියලු දෙනා උදෙසාම මේ අනර්ග නවාතැන නිවහන වාසස්ථානය තනා දුන්නු ඒ පින්නතුන් ඉතාම ගෞරවයෙන් අගය කරමින් සිහිපත් කරමින් ගරු කරමින් අපි සියලු දෙනාම මේ බවුන් වඩන්නේ. විශේෂයෙන් චන්දනතිසේර මැතිතුමන්ගේ මව්පියන්ට දෙපළට, ශාමලි දිසේර මැතිණියගේ මව්පියන් දෙපළට, කොතනක සිටියත් සැපයෙන් සැපයට පත්වන්න කල්යාණ මිත්‍රාශිර ලබන්නම මේ පුණ්‍ය ධර්මයෝ උපකාරක වෙන්න. ඒ වගේම අප සියලු දෙනාටම සියලු සත් ප්‍රාර්ථනා සඵල කරගන්නට බලය වන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සසර කියන්නේ ඈත තියෙන දෙයක් නොවේ. සසර කියන්නේ මේ මොහොත. බුදුරජාණන් වහන්සේ සසර මොහොතක්වත් වර්ණනා කරන්නේ කියනවා. ඒ කියන්නේ මේ මොහොත වර්ණනා කරන්නේ. වර්ණනා කරන්නේ කියන එකෙන් අදහස් වෙන්නේ මෙයයි අගයක් දෙන්නේ කියන එක. බලන්න අපි සසරට අගයක් දීලා දෙන්නේ කියලා මේ මොහොතේ. මේ මොහොතට අගයක් දීලා දෙන්නේ. මේ මොහොතට අගයක් දෙන්න එපා. කාලයට වටිනාකමක් හදන්න එපා. කාලය අතහැර දමන්න. කාලය කෙසේද අතහැර දමන්නේ? දැන් සාමාන්‍යයෙන් අපිට භාණ්ඩයක් අතහැර දමන්න පුළුවන්, වස්තුවක් අතහැර දමන්න පුළුවන්, ධනයක් අතහැර දමන්න පුළුවන්. කාලය කෙසේද අතහැර දමන්නේ? කාලය කියන්නේ අතට අහුවෙන දෙයක්ද, භාණ්ඩයක්ද? කාලය කියන්නේ කුමක්ද? කාලය කියලා එකක් ලෝකේ තියෙනවද? ලෝකේ කාලය කියලා දෙයක් නැහැ. ඒ කාලයත් හදාගන්නේ මනුෂ්‍යයා. ඔරලෝසු වල ඉලක්කම් ටිකක්, රෝම ඉලක්කම්, ඔය ආදී ඔය එක එක ඉලක්කම් වර්ගත් එහෙම දාපු ඔරලෝසු තියෙනවා. කාලයට අගයක් දෙන්නෙත් මනුෂ්‍යයා. කාලය කියලා දෙයක් ලෝකේ නැහැ. ස්වභාවික ලෝකයේ තුල කාලය නැහැ. කාලය නැති තැන වේගය නැහැ. වේගය නැති තැන වේදනා නැහැ. වේදනා නැති තැන පීඩන නැහැ. මේක බුද්ධි කර ගැනීම සඳහා නෙමෙයි, ප්‍රායෝගික කර ගැනීම සඳහා. අකාලික බව බුද්ධි කරගන්න බෑ. බුද්ධි කරගන්නවා කියන්නේ දැනුමට ගන්න බෑ. නමුත් අකාලික බවට පත් වෙන්න පුළුවන්. අකාලික බවට පත් වුණා මොනවද දැනෙන්නේ? කාලයට වටිනාකමක් ලබා දුන්නොත් අපි මේ මොහොත අල්ල ගන්නවා. සසර කියන්නේ මේ මොහොත. සසර වරුණා කරන්න එපා, මේ මොහොත වරුණා කරන්න එපා. මේ මොහොත කියලා කියන්නේ ඉතා වේගයෙන් ඔබ ළඟ ගලා යන මානසික ග්‍රහණය. අල්ලා ගැනීම. මේ මොහොතක් නිර්මාණය වෙන්නේ ග්‍රහණය තුල. නැත්තම් මේ මොහොතක් නැහැ. ග්‍රහණය නොකළොත් මේ මොහොතක් නැහැ. මේ මොහොත අතහරින්නේ කෙසේද? අතහැරීමයි අල්ලා ගැනීමයි අතහරින්. බාණ්ඩ අතහරින්නේ මා විසින් අතහරිනවා. මේ මොහොතේදී අපි අතහරින්නේ මා විසින් යමක් අතහරිනවා නොවේ, මාවම අතහරිනවා. කෙසේද අතහරින්නේ? අල්ලා ගැනීමයි අතහැරීමයි අතහැරීමයි. කුමක්ද අතහරින්නේ? සසර. කුමක්ද අතහරින්නේ? මේ මොහොත. කුමක්ද අතහරින්නේ? මම. අතහරින්නෙත් මම, අතහරිය යුත්තේත් මම. නම් මට මාව අතහරින්න පුළුවන්ද? ඊට වඩා වෙනස් මගක් ගත යුතුයි. මම කියන මාර්ගයට වැටෙන්නේ නැතුව වෙනස් මගක් ඔබ අනුගමනය කළ යුතුයි. මාර්ගය ඔබ මෙතෙක් කාලයක් හුරු පුරුදු නොකළ මාර්ගය, ඒ තමයි විඳීමක් නැති මාර්ගය, ග්‍රහණයක් නැති මාර්ගය, ඇලීම් ගැටීම් නැති මාර්ගය. ඔබේ මනස තුල තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නැති මාර්ගය, දෘෂ්ටි, සංකල්ප, වචන නැති මාර්ගය අනුගමනය කරන්න. මේ වචනවලට සමානවම අඩුවක් නැතුව 100%ක් පරිපූර්ණ ලෙස ඔබගේ ඥානයේ මනස සකසන්න. මේ මොහොතේ ඇස ග්‍රහණය කරලා ඇසින් සොයා ගන්න පුළුවන් දෙයක් නෙමේ. නිසා අපිට ඇස ප්‍රයෝජනෙට ගන්න බෑ මේ ගමනේදී. නිවන් දකින්න ඇස ප්‍රයෝජනවත් වන්නේ නැත. ඒ නිසා ඇස කොච්චර කොයි විදියට සැකසුවත් වැඩක් නෑ. ඇසෙහි තියෙන විෂය ධාරාව අභිභවා යනවා. ඒක ප්‍රත්‍යක්ෂවම ඔබට තේරෙන්න නම් ඔබ ටිකක් ඇස ග්‍රහණය කරන්න. හැබැයි ඒ ග්‍රහණය කිරීම තුළ ඔබ තේරුම් ගත යුතුයි ඇසින් සොයාගත නොහැකි දෙයක්. කාලය ග්‍රහණය කරලා කාලය තුළ සොයන්න බෑ. වේගය තුළ සොයන්න බෑ. පුජ්‍යලත්වය තුළ සොයන්න බෑ. එවනම් පුජ්‍යලත්වය මිත්‍ර කරගෙන ප්‍රයෝජනෙට අරගෙන වැඩක් නැහැ. දැනුම තුළ නිවන සොයන්න බෑ. දැනුම මිත්‍රත්වයට අරගෙන පලක් නැහැ. කුමක් ප්‍රයෝජනෙට ගත්තොත්ද අපිට නිවන් දකින්න පුළුවන්? අපි නිරෝධය කියන එක ප්‍රයෝජනෙට ගන්න ඕන. සම්‍යක් ඥානය කියන එක ප්‍රයෝජනෙට ගන්න ඕන. විමුක්ති සිත කියන එක ප්‍රයෝජනෙට ගන්න ඕන. ලෝකෝත්තරත්වය කියන එක ප්‍රයෝජනෙට ගන්න ඕන. අකාලික වූ ගුණය ප්‍රයෝජනෙට ගන්න ඕන. අකාලික වූ ගුණය තුල වචන නැහැ. අකාලික කියන වචනයද සාධන්නේ කාලය තුලයි. එබැවින් වචන ඉක්මවා යන්න. අතහැරීම තුළ ඔබට කිසිදු අහිතක් සිදුවන්නේ නැහැ. සියල්ල මනාව සත්‍යවාදීව ලැබිය යුතු සියල්ල ඔබට ලබා දෙමින්, නොලැබිය යුතු සියල්ල ඔබ තුළින් ඈත් කරමින් ඔබව සජීවීකරණය කරනවා පමණයි. එනිසා ඔබට කිසිවක් අහිමි වන්නේ නැත. දෙවන උපතක්, පිරිසිදු උපතක් ලැබෙනවා. මමත්වයේ නැමැති කුරිරු මෝඩ අඥාන මිනිසා දුරුකොට මමත්වයේ නොමැති ජීවයක් ඔබට ලැබෙනවා. ඒ ජීවය ආශ්චර්යයි. මමත්වය නොමැති ජීවය. එතන ජීවියක් නැහැ. විශ්වය හා අනන්තයි. මිනිසාට තිබුණු ලොකුම ගැටලුව තමයි සිත ඉක්මවා සිටීමට නොහැකිකම. ඉන්ද්‍රියන් ඉක්මවා දැනුවත් වීමට නොහැකිකම. මමත්වය ඉක්මවා යන්නේ කෙසේද කියන මහා විප්ලවය මීට 2600කට පෙර ආරම්භ වුණා. නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්ත, නොයෙකුත් භාවනා ක්‍රමවේද සැකසුවා. ඒ කිසිම ක්‍රමවේදයකින් මමත්වය ඉක්මවා යන්න නොහැකි වුණා. මේ සිද්ධාර්ථ ගෞතම නම් ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ උදාර සොයා ගැනීම කළේ. අනුගමනය කළේ උඩුගම්බලා යෑම, පටිසෝතගාමි ප්‍රතිපදාව. පාත්‍රයේ ඉහළට පාවෙනවා දැකලා සමස්තය කුමක්ද කියලා හඳුනගෙන සමස්තයට විරුද්ධ ගමනක් ආරම්භ කළා. මනස තුල විරුද්ධ ගමනක් නෙමෙයි, මනසට විරුද්ධ ගමනක්. ඒක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. මනස තුල විරුද්ධ ගමනක් නෙමෙයි, මනසට විරුද්ධ ගමනක්. මනස කියලා කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. ඒ තුල තමයි ඔය ලස්සන, අවලස්සන, පිළිකුල, ප්‍රසාදය ඔය ඔක්කොම තියෙන්නේ මනස තුල. මනසට විරුද්ධ ගමන කියලා කියන්නේ ඉන්ද්‍රිය නිරෝධය. ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වීම. සෑම විටම පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න වීරිය කරන්න. ඒ වීරය අත්හල වීරිය. ඒ වීරය අත්හල වීරියක්. මේද කියන ධර්මයේ හොඳින් විමසන්න. පිළිපදින්න නෙමෙයි, හොඳින් විමසන්න. හොඳින් විමසන විට අපිට ඒ ධර්ම කරුණු වැටහෙනවා. නිර්වාණයට ආකල්පයක් දෙන්න බෑ. එය ඇතය හෝ නැතේ කියා කියන්නට බෑ. ඒ මේ මාර්ගයක් තුළ මේ ස්ථානයේ තිබෙනවාය කියලා කියන්න බෑ. හේතුව සැනසීම, නිවන අසංකාරිකයි. අසංකාරිකයි කියන එකේ තේරුම සකසපු දෙයක් නෙමෙයි. දැන් මේ ලෝකේ තියෙන මේ හැම දෙයක්ම සකසන ලද දේවල්. සැකසෙන සකසන දේවල් තමයි තියෙන්නේ. දැන් මහා පෘථුවිය සකසන ලද දෙයක් නෙමෙයි, සැකසුණු දෙයක් ඒක. ජලය, වාතලය සැකසුණු දෙයක්. එහෙම නැත්නම් සකසපු දේවල් තියෙනවා. ලෝකේ සැකසෙන හා සකසන දේවල් වලට කියන්නේ සංස්කාර ලෝකය. සංස්කරණය වෙනවා, එහෙම නැත්නම් කරන කවුරු හරි. මේ සංස්කාරක ලෝකයක් නොවේ. ලෝකය හරීම සජීවී, ජීවමානයි. මිනිසා තමයි මේ දෘෂ්ටි ලබා දෙන්නේ. මිනිසා තමයි සංකල්ප ලබා දෙන්නේ. පුජ්‍යලත්වේ තමයි බේද ගොන්නක ආරම්භය, ප්‍රශ්න ගොඩක ආරම්භය මමත්වය. මමත්වය තරම් ප්‍රශ්නයක් මේ ලොව තවත් නැත. ඒ නිසා ඔබ මොන ප්‍රශ්න විසඳුවත් මමත්වය කියන ප්‍රශ්නේ විසඳගත්තේ නැති වුණොත් ඔබට සහනේ නැහැ. ඔබට මොනතරම් ප්‍රශ්න තිබුණත් ඔබ මමත්වය කියන ප්‍රධාන ප්‍රශ්නේ විසඳුවොත් ඔබට ඒවා ප්‍රශ්න නෙමෙයි. හිතේ පරම ධනය විනාශ කරන, සතුට විනාශ කරන, මුලා කරවන, ආවේගශීලී කරන, අසංසුන්කම ඇති කරන, බද්ධ වෛරය, ලෝභය, ද්වේෂය ආදී දේවල් ගොනු කරන එකම සාධකය මමත්වය. මමත්වය දුරු කළාට පස්සේ තියෙන්නේ ආසාවල්, නොමැති අවශ්‍යතාවල්. ඕනෑ තරම් සකසන්න පුළුවන්. ලෝකයා වෙනුවෙන්, තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල, දුවා දරුවන් වෙනුවෙන් අවශ්‍යතාවල් පූර්ණය කරන්න පුළුවන්. ඇත්තෙන්ම මිනිසෙකුට අවශ්‍ය අවශ්‍යතාවල්. ඒ නිසා අවශ්‍යතාවල් ඈත් කිරීම තුළින් ආසාව දුරු කරන්න බෑ. ආසාව කියන්නේ චේතනා කර්මයක්. භෞතික දේ භෞතික ක්‍රමවේදයකට ගලාගෙන යද්දී ඕනෑම කෙනෙකුට චේතනාවෙන් ආශාව නැති කරන්න පුළුවන්. ඒක හදපතුලින් ඉවත් කරන දෙයක්. සැම විටම මේ මොහොතෙන් නිදහස් වන්න. මොකක්ද කරන්න ඕන? කිසිවක් නැත. නොකළ යුත්තේ කුමක්ද? කිසිවක්ම නැත. කළ යුත්තේ කුමක්ද? කිසිවක්ම නැත. හොඳට ගලපා ගන්න ඕන. එක කොටසක් ගත්තොත් ධර්මයේ තේරෙන්නේ නැහැ. ධර්මයේ සම්පින්ඩණය කරන්න ඕන. සම්පින්ඩණය තුලයි අර්ථ ගොඩ නැගෙන්නේ. පස්පංගුව එකට තැම්බුවොත් කසායේ ගුණේ එන්නේ. කළ යුත්තක් කිසිවක්ම නැත. දැන් අනිත් වචනේ එකට ගලපන්න. නොකළ යුත්තක් කිසිවක්ම නැත. දැන් ගලපන්න. දැන් හරිය ලබන්න. හැම මොහොතකම නැතත් ඔබට මේ මොහොතේ ධර්මය තුල සිටීමට හැකියාව තිබිය යුතුයි. ඉන්ද්‍රයන්ට පිවිසීමෙන් ඉන්ද්‍රිය ගෝචර ධර්ම හට ගන්නවා. ඉන්ද්‍රයන්ට පිවිසීමෙන් කාලය හට ගන්නවා. ඉන්ද්‍රයන්ට පිවිසීමෙන් ලෝකය තුළට පිවිසුනා වෙනවා. ඉන්ද්‍රයන් තුළට පිවිසීමෙන් ලෞකික ලෝකය දකිනවා. ඉන්ද්‍රයන්ට පිවිසෙන්නේ නැති බවින් නිදහස් වීමෙන් ලෝකෝත්තර ලෝකය එලව මෙලව නැති ලෝකය ඔබ අත්දකිනවා. ඒක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. ස්වභාවයට ඉඩ දුන්නාම ඔබ එතෙන්ටපත් වෙනවා. ඔබගේ ඉන්ද්‍රිය ඥානයට තේරුම් ගත හැකි ධර්මයක් නොව ප්‍රායෝගික කළ යුතු ධර්මයක් ලෝකෝත්තර බව. ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වීම. කිසිදු ඉන්ද්‍රියක් රැගෙන නොයන්න. ඉන්ද්‍රියන් සියල්ල දුක පිණිසයි. එසේනම් ඒ සියල්ල අතහැර දමන්න. දුක පිණිස පවතින සියල්ල අතහැර දමන්න. ඔබට මේ මොහොතේ දුක් දෙන ඉන්ද්‍රිය ඔබ අතහරින්න. මේ මොහොතේත් ඔබට වේදනා ගෙන දෙන ප්‍රශ්න ගෙන දෙන ඉන්ද්‍රිය ඔබ අතහරින්න. ඒක ග්‍රහණය කරන්න එපා. ඒ ඉන්ද්‍රියට තමයි ඒ ගලාගෙන ඉන්නේ. ඒ නිසා ඒක අතහරින්න. විදුලි කම්බියකින් කරන්ට් එක වදිනවා නම් ඔබ ඒ කම්බිය අතහරිනවා. එතකොට ඔබට සහනය ලැබෙනවා. ඔබගේ යම් ඉන්ද්‍රියකින් ඔබ වේදනාවට ගැටලුවට පත් කරවනවා නම් ඔබ එය අතහරින්න. ලෝකෝත්තරත්වය හඳුනා ගැනීමයි ඔබ මේ කරන්නේ. ලෝකෝත්තරත්වය තුළ වැඩ සිටීම නොවේ. මුලින්ම ඒ හඳුනා ගැනීමට උත්සාහවත් වන්න. ඔබට ධර්මය ප්‍රත්‍යක්ෂ වූයේ නැත්නම් කුමන හෝ අඩුවක් තියෙනවා. ඒ තමයි දෘෂ්ටිගත වීමක්. කුමන හෝ අවිද්‍යාත්මක පටලැවීමක් තියෙනවා. අවිද්‍යාවට බැඳීමක් තියෙනවා. එබැවින් සෑම විටම සැලකිලිමත් වන්න. සියල්ල අත්හල හොත් අතහරින්නට කිසිවක් නැත. යම්තාක් ඇලේද ගැටේද ඒ තාක්කල් ඔබ අතහැරීම පුරුදු කරන කෙනෙක් නොවේ. යම්තාක්කල් ඔබ ප්‍රතික්ෂේපය සිදු කරයිද ඒ තාක්කල් ඔබ අතහැරිය කෙනෙක් නොවේ. ඔබගේ ඥානය විමුක්ති වී තිබෙනවාද, සියල්ලකින් නිදහස් වී තිබෙනවාද මේ දැන් මේ මොහොත? විමුක්ති ඥානයට ඔබට පිවිසිය හැකිද? ක්‍රියාව ඉක්ම වූ ඥානය, චේතනාව ඉක්ම වූ ඥානය, වචන ඉක්ම වූ ඥානය, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඉක්ම වූ ඥානය, රැය දහවල ඉක්ම වූ ඥානය, එයයි විමුක්ති ඥාන. ඔබේ ඥානය එවැන්නක්ද? එසේ නැත්නම් අර ආකාරයට සකසා ගන්න. සංසාර සාගරේ කෙසේද ජයගන්නේ? මේ මොහොතයි සාගරේ තියෙන්නේ, මේ මොහොතේ ඔබ පීනන්නේ. එතන තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. ඔබ තරණය කරන්න උත්සාහ කළොත් ඔබ තව දුරටත් සාගරේම ඉඳීවි. රැඳී සිටින්න උත්සාහ කළොත් ඔබ තව දුරටත් මේ සාගරේම සිටීවි. ඔබ රැඳී සිටින්නත් එපා, තරණය කරන්නත් එපා. රැඳී සිටින්නත් එපා, තරණය කරන්නත් එපා. ඔබ තුළ සියල්ල මෙහෙවන ශක්තිය නම් වීර්යයි. වීර්ය අතහරින්න ඔබ සියල්ල අතහැරියා වෙනවා. කුමකට දරන වීර්යද කියලා මගෙන් අසන්න එපා. එකකට නෙමේ, ඕනම දෙයක් කෙරෙහි ඔබේ සිතේ පැවැත්වීම සඳහා ඔබ යොදා ගන්නා වූ වීර්ය, එය කුමන කාරණයකට වුවද එය වීර්යයයි. වීර්ය අතහැර දමන්න ඔබ සියල්ල අතහැර දැමුවා වෙනවා. ඔබගේ වීර්ය විය යුත්තේ යමක් පැවැත්වීම සඳහා වීර්ය නොවේ. ඔබගේ වීර්ය උත්සාහය බවට පත්වන්නේ පැවැත්ම නැවැත්ම සඳහා. පැවැත්ම නැවැත්වීම සඳහායි ඔබේ වීර්ය. එවිට ඒ වීර්ය සම්මා වායාම වෙනවා. ඔබගේ සිහිය යමකට බැඳීම උදෙසා නොවේ. ඇලීම් ගැටීම් උදෙසා නොවේ. එවිට සම්මා සතිය බවට පත්වෙනවා. ඔබගේ සමාධිය යමක් අරමුණු කරගත්ත, දරාගත්ත, උසුලාගත්ත දෙයක් නොවේ. එය ස්වභාවිකත්වය. එනිසා එය සම්මා සමාධිය වෙනවා. මුලින් හඳුනගන්නේ ගුණය, ඒක ප්‍රගුණ කළොත් අරිහත්ත්වයට දක්වාම. ඔබට යා හැකි ආත්ම දෘෂ්ටිය රැඳින්නේ කෙසේද? ඇලීම් ගැටීම් උදෙසා. ඇලීම් ගැටීම් නැවතත් ශක්තිය නිර්මාණය කරනවා ආත්ම දෘෂ්ටිය පැවැත්වීම උදෙසා. ආත්ම දෘෂ්ටිය නිසා ඇලෙනව ගැටෙනව, ඇලෙනව ගැටෙන නිසා ආත්ම දෘෂ්ටිය පවතිනවා. පිළිකුල පවතිනකම් ආත්ම දෘෂ්ටිය තියෙනවා. ප්‍රසාදය පවතිනකම් ආත්ම දෘෂ්ටිය තියෙනවා. හීනමානෙ පවතිනකම් ආත්ම දෘෂ්ටිය තියෙනවා. අදිමානය පවතිනකම් ආත්ම දෘෂ්ටිය තියෙනවා. පුරුෂයා ස්ත්‍රිය පවතිනකම් ආත්ම දෘෂ්ටිය තියෙනවා. ඒවා අත්හල විට ආත්ම දෘෂ්ටියට පවතින්නට බෑ. අත්වැල නැතිව යනවා. ආත්ම දෘෂ්ටියට ගමන් කිරීමට අත්වැල නැතුව යනවා. මමත්වය ඔබට පීඩා දෙන එකම ධර්මතාවය, ප්‍රධාන ධර්මතාවය. මමත්වය පුරවාලිය සෑහීමට පත් කළ හැකි දෙයක් නොවේ. ඒ අවබෝධ කොටගත යුතු දෙයක්. මමත්වය යනු කුමක්ද? මම යනු කවුරුන්ද? මගේ යනු කුමක්ද? ඔබ සොයන්නේ කුමක්ද? ඔබට අවශ්‍ය කරන්නේ කුමක්ද? ධර්මයේ තුල මේ මොහොතේ බලන්න, ඔබට අවශ්‍ය කර ඇත්තේ කුමක්ද? ඔබ සොයන්නේ කුමක්ද? විමසන්න, ඔබ සොයන්නේ කුමක්ද? මෙය මෙසේ වේවා හෝ මෙසේ නොවේ වේවායි නොපතන්න, නොසිතන්න. මෙය මෙසේ වේවා හෝ නොවේවායි නොසිතන්න, නොපතන්න. දෘෂ්ටිගත නොවන්න, සංකල්පගත නොවන්න. කිසිවක් නොදැනේ නම් ඒ තමයි ඔබගේ පිළිතුර. ඒ මාර්ගයේ වඩන්න. දැනෙන දේවල් නොසොයන්න. ඇස විවේක ගන්නවා, ඉන්ද්‍රියන් විවේක ගන්නවා, කාලයෙන් නිදහස් වී පුජ්‍යලත්වයේ බරින් නිදහස් වී පුජ්‍යලත්වය තුළ ඇති ඕනෑපාකම් වලින් ඉවත් වී සිත නිවා සංවර කර වාසය කරනවා. ඇස නිවා සංවර කර වාසය කරනවා. කන නිවා සංවර කර වාසය කරනවා. නාසේ නිවා සංවර කර වාසය කරනවා. දිව නිවා සංවර කර වාසය කරනවා. ගත නිවා සංවර කර වාසය කරනවා. සිත නිවා සංවර කර වාසය කරනවා. කෙනෙක් නැත. යමක් නැත. පැතුම් නොපැතුම් නැත. ඔබට තියෙන ප්‍රශ්නය කුමක්ද? පිළිතුරු අවශ්‍ය බව. ඔබේ පිළිතුර කුමක්ද? තව ප්‍රශ්නයකට මුල පෑදීම. එවැනි ප්‍රශ්නයක් ඔබ තුල ඇති කර නොගන්න. නැවත ප්‍රකාශ කරන්නම්. ඔබේ ප්‍රශ්නය කුමක්ද? පිළිතුරු අවශ්‍ය බව. පිළිතුරක් සොයනවා. ඔබේ පිළිතුර කුමක්ද? නැවත ප්‍රශ්නයකට මඟ පෑදීම, මුල සකසා ගැනීම. එය නම් ඔබ නොකළ යුතු කාරණය. අපිට ප්‍රශ්න සහ පිළිතුරු අවසන් කරන්න පුළුවන්. බලන්න, ප්‍රශ්න හා පිළිතුරු නොමැති ගංගාවක් මොනතරම් විශිෂ්ට අන්දමින් මහ හෙල් පර්වත බාධක මැඩපාත්වාගෙන මහා සාගරය කරා ඇදෙනවද? ලෝතුරා බුදුවරු සේවය කළේ එහෙමයි. මහරහතන් වහන්සේලාගේ සේවය එහෙමයි. ඔබටත් එවැනි සේවයක් කරන්න පුළුවන්. එවැනි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ප්‍රශ්නයක් දෙස මමත්වයෙන් බලන්නේ නැතුව ඒක ප්‍රශ්නයක් හැටියට විතරයි බලන්නේ. පුජ්‍යලයක් දිහා මමත්වයෙන් බලන්නේ නැතුව පුජ්‍යලයක් හැටියට පමණයි බලන්නේ. සිතිවිලි දිහා මමත්වයෙන් බලන්නේ නැතුව සිතිවිල්ලක් හැටියටයි ඒක දකින්නේ. ගේ දොර දිහා මමත්වයෙන් බලන්නේ නැතුව ගේ දොර හැටියටයි ඒක දකින්නේ. සතුර දිහා මමත්වයෙන් බලන්නේ නැතුව ඔහුගේ සතුරු කාරණයේ දෙස විතරයි බලන්නේ. මිතුර දෙසා මමත්වයෙන් බලන්නේ නැතුව මිත්‍රත්වයේ දෙසයි බලන්නේ. සතුට දෙස සතුට මමත්වයෙන් බලන්නේ නැතුව සතුටට හේතුකාරක වූ ස්වභාවයේ දෙසයි බලන්නේ. ප්‍රසාදය හා ප්‍රසාදේ බුදුවරුන්ටත් තියෙනවා. ඒ මමත්වයේ ප්‍රසාදයක් නොවේ. ඒ ප්‍රසාද හේතුකාරක ලෙස බලන්න. ඒ ධර්මය තුළ ඇති හිතකාමීත්වය ලෙස බලන්න. හැම මොහොතකදීම ඔබ නිවස රැගෙන යන්නේ නැහැ නේ යන තැනට. ඒත් ඔබට හොඳ නිවහනක් ඕන. නවාතැන් ගන්න, රැඳී සිටින්න. ඒ වගේ තමයි ධර්මයත්. සැබෑ නිවහන හදවතේ ඔබට නිවහනක් තියෙන්න ඕන. සැපසේ ඉන්න, සුවසේ ඉන්න. අපි පරිසරය තුල ගත්තහමත් අපිට තියෙන සංසුන්ව ඉන්න පුළුවන් තැන් කියලා හිතන ස්වභාව ධර්මයේ ස්ථාන තියෙනවා. මුහුදු වෙරළවල්, මල් වතු, පහසුවක්කම් හදලා තියෙන ඒ විශේෂ ස්ථාන. ඒ වගේම ඔබේ හිතෙත් ඔබට තියෙනවද සුවිශේෂී ස්ථානය? එකක් භාවනා වැඩසටහන. ඊළඟට ඒ භාවනා වැඩසටහන තුළින් ඔබේ සිත තුළ තනා ගන්නා වූ අර සැබෑ උද්‍යානය, නිදහස් තැන, නිවහල් තැන, නිවනට ආකල්පයකින් බලන්න පුරුදු වෙන්න එපා. නිවන කියන්නේ මුකුත් නැති හිස් දෙයක් නෙමෙයි. ඒක ග්‍රහණයෙන් හඳුනගන්න බෑ. ග්‍රහණයෙන් හඳුනගන්න උත්සාහ කරගත්තොත් අපිට ඔලු ගෙඩි 1000ක් මවන්න වෙයි. ඒත් බැරි වෙයි. මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් කටපාඩමින් මතක තියාගන්න එක ලේසියි. ඒත් නිර්වාණ ධර්මය කියන එක මතකයට ගන්න හරි අමාරුයි. ඒක ස්වභාව ධර්මයේ දෙයක්. ස්වභාව ධර්මයේම තියෙනරෙන්නේ ඒක. දැන් අහසේ තියෙන තරු බලන්න, අහසෙම තීද්දි අපි බල්ල සතුට වෙනවා. අහසේ පායන හඳ ඉහවම තීද්දි ඒක දිහා අතහැරීමෙන් බල්ල සතුට වෙනවා. ඉර පායල බහැල යනවා. ඒ ඉර එසේම තීද්දි ඒ ඉරේ ප්‍රයෝජනේ අරගෙන අපි ජීවත් වෙනවා. ධර්මයත් ඒ වගේ දෙයක්. ස්වභාව ධර්මයේ දෙයක්. ඒක මමත්වයට කොටු කරන්න, වැටගහන්න බෑ. ඒකට කාටවත් ඒක අයිති කරගන්න බෑ. ස්වභාව ධර්මෙත් යථාර්ථය ඒකයි. කිසි දෙයක් අපිට අයිති කරගන්න බෑ. ඒත් ඉතින් අයිති කරගන්න පුළුවන් කොටස අයිති කරගන්න ගුණේ තියෙනවා. ඒක සම්මුතිය ලෙස තියෙන්න ඕන. ඒත් යථාර්ථය අපේ මනසට හරියට පාඩම උගන්වලා දෙන්න ඕන. කිසිවක් අයිති කරගන්න බෑ. ඒක බොරුවක්. අපිම අපි රැවටීමක් පමණයි. සම්මුතිය තුළ මම එක් ගොඩනගන්න පුළුවන්. අධ්‍යාත්මය තුළ ඒ මහා විද්‍යාවක්. සම්මුතිය තුළ අපිට තනතුරක් ගොඩනගන්න පුළුවන්. මමත්වයේ තුළ ඒක මහා බොරුවක්. කෙනෙක් නොවී ලොවට පිවිසුණු ශාස්ත්‍රෝන් වහන්සේ, නමක් නොමැතිව ලොවට පිවිසුණු ශාස්ත්‍රෝන් වහන්සේ, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් බුද්ධි කරගත්තේ නැති. ටයිම් ටේබල් එකක් නැතුව ජීවත් වෙච්ච. බාහිරෙ තිබුණා. අධ්‍යාත්මය තුළ කිසිම ග්‍රහණයක් නැහැ. කිසිම කාල සටහනක් නැහැ. ඇයි? පුජ්‍යලයක් නැති තැනින් තමයි හැමදේම ආරම්භ වුණේ. උන්වහන්සේගේ සේවය පුජ්‍යලත්වයේ සේවයක් නොවේ. පුජ්‍යලත්වය වර්ධනය කිරීම සඳහා සිදුවන සේවාවක් නොවේ. කලයුක්ත කරන ගුණය පමණයි තියෙන්නේ. විය යුක්ත කරන ගුණය පමණයි තියෙන්නේ. හරියට ගහක් වගේ කිසිම දෙයක් අපේක්ෂාවකින් තොරව මල් ඵල දරනවා. අපි හැමෝගෙම සේවයත් ඒ වගේ නම් ලෝකෙ ලස්සන වෙනවා. කිසිම ප්‍රශ්නයක් කලකෝලහලයක් තර්කයක් වාදයක් නැහැ. එයාගේ තැන එයාට, මගේ තැන මට. ඒ ගැන කිසිම පැටලිවීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? දෘෂ්ටි නැහැනේ. මේක මගේ හා මේක අනුන්ගේ කියන දෘෂ්ටියක් නැත්තම් එතන මනස නිදහස්. නිර්වචනයක් දෙන්න, අර්ථකථනයක් දෙන්න බෑ. මා නොයෙකුත් දේවල් වලට නිර්වචනයක් ලබා දෙමින් පොඩි ග්‍රන්ථයක් ලිව සදහම්මල්. ඒ සදහම්මල් ග්‍රන්ථයේ හැම දෙයකටම නිර්වචනයක් ලබා දුන්නා. ඒත් මා පැවිදි වුණු සමයේ ඉඳලම මේ දක්වාම පෑනයි කොළයයි අතේ තියාගෙන ජීවිතේ කියන්නේ කුමක්ද කියලා නිර්වචනයක් හොයනවා. මට මතකයි මම හිස් කොළයක් අරගෙන දවස් ගණන් සති ගණන් පහ වුණා මේ වචනේ අරගෙන ගිහිල්ලා මම මේකට නිර්වචනයක් ලියන්න ඕන කියලා. එනවා එක එක වචන එනවා. ඒත් ඒ කිසිවක් සරුව සම්පූර්ණ නොමැති නිසා මං ලියන්න නැතුව නැවතෙනවා. ඒ නිසා ජීවිතේට නිර්වචනයක් ලබා දෙන්න තාමත් බැහැ. ඒ නිසා මම අවසානේ ලිව්වා ජීවිතය හඳුනාගත් විට හඳුනා ගන්න එකම දේ නම් ජීවිතේ කියා කිසිවක් නැත කියා. ඒක තමයි හඳුනා ගැනීම. ජීවිතය කියලා එකක් නැහැයි කියලා හඳුනා ගන්න එක තමයි ජීවිතය හඳුනා ගැනීම කියලා හැටියට අවසානේ ලිව්වා. ඒ කියන්නේ ඒක නිර්වචනය නොවේ. ජීවිතය කියන්නේ නිර්වචනයක් නැති එකක්. ඒත් එතන ජීවිතයක් තියෙනවා, ලස්සන ජීවිතයක්. ඒ ජීවිතේ ලස්සන වෙන්නේ අවිද්‍යාව දුරු වුණාට පස්සේ, මමංකාරය නැති වුණාට පස්සේ, දෘෂ්ටි සංකල්ප නැති වුණාට පස්සේ. ඒක බාහිරෙන් කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක අධ්‍යාත්මය තුලින් කරන්න දෙයක් තියෙන දෙයක්. බාහිරෙන් සංස්කෘතිය, ආචාර ධර්ම, පැවැත්ම, ශික්ෂණ සියල්ල රකින්න ආරක්ෂා කරන්න. ගරුත්වය, උපහාරය සියල්ල දක්වන්න. මේ කිසිවක් ඇතය හෝ නැතය කියා දෘෂ්ටිගත නොවන්න. දැන් මේ ධර්මය දෘෂ්ටිගත කරගත්තොත් මොකද වෙන්නේ? එහෙම කරගත්තොත් ඉවරයි. ඒගොල්ලෝ මහා නාසිවාදීන් වෙනවා, ත්‍රස්තවාදීන් වෙන්න ඉඩයි. ඇයි? මොකක්වත්ම නැහැනේ. එතකොට අම්මෙක් තාත්තෙක් නෑ කියයි, ගෑණී පිරිමෙක් නෑ කියයි, බුදු පිළිමයක් නෑ කියයි, මල් පූජා කරලා වැඩක් නෑ කියයි, බුදු පූජා තියලා වැඩක් නෑ කියයි. බුදු අම්මෝ ලොකු වෙනසක් වෙයි, ලොකු විනාශයක් වෙනවා. ධර්මය වරදවා ගත්තොත් සර්පයාගේ වලිගෙන් අල්ලගත්තා වගේ. කියන්නේ එහෙම වලිගෙන් අල්ලගත්තායි අපිට ඉඳලා හිටලා අහු වෙනවා, හම් වෙනවා. ඒ නිසා ධර්මය අධ්‍යාත්මික දේ අධ්‍යාත්මික වශයෙන්ුත්, බාහිර දේ බාහිර වශයෙන්ුත් මනා හඳුනා ගැනීමකින් යුක්තව පරිහරණය කළ යුතුයි. හිරමණෙන් කරන වැඩේ දෑගැත්තෙන් කරන්න බෑ. දෑගැත්තෙන් කරන වැඩේ පොරොවෙන් කරන්න බෑ. පොරොවෙන් කරන වැඩේ වාහනෙන් කරන්න බෑ. ඉතින් එක එක කාර්යයන් වලින් එක එක දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ඒ කාර්යයන් ඒ ඒ අවස්ථාවට බොහෝ මාගේ එහෙත් ඒ කිසිවක් සමග අපිට ගැටෙන්න අවශ්‍ය නැහැ. ප්‍රතික්ෂේපයක් නැතුව අපිට නිවැරදි මඟ හොයාගන්න පුළුවන්. අනුමැතියක් නොමැතිව අපිට නිවැරදි මඟ හොයාගන්න පුළුවන්. මේ සම්මුතියේ තියෙන කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. ඕනම ආගමික කෙනෙක් එන්න තමන්ගේ ආගම වෙනස් කරන්නේ නැතුව ජේසුස් වහන්සේ අදහමින්, නබිතුමා අදහමින් මේක තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට නම දෙමින් මේක තේරුම් ගන්න පුළුවන්. ඕනම දෙවියෙක් අදහමින් මොට්ටක් කෙලි තියාගෙන ජටා බැඳගෙන ඕන එකක් කරගෙන මේක දකින්න පුළුවන්. මේක ඥාන දර්ශන. යදහා පඤ්ඤාය පස්සති. මොකද දකින්නේ? කිසි දෙයක් අල්ලා ගන්න නැති අවස්ථාව. නිර්මාණය කරන්න බෑ. නිර්වාණය පිටින් නිර්මාණය කරන්න බෑ. ඒ පිටින් නිර්මාණය කරොත් ඒක සංකල්පයක්. ඒක ප්‍රත්‍යක්ෂ කර යුතු ධර්මතාවයක් හැටියටමයි බුදුහාමුදුර හැමදාම තිබ්බේ. නිවනට උදාහරණ නැහැ. උපමා නැහැ. සංකේත නැහැ. බුදුහාමුදුරු නමුත් ලබා දීලා තියෙනවා ඒ බුදු පියාණන් වහන්සේගේ මහා ශ්‍රේෂ්ඨ උත්තරීතර ඥානෙන්. දවසක් ඇවිල්ලා අහනු කොහෙද ඔය රහතුන් වැඩ ඉන්නේ කියලා. ළඟ තිබුණු පොල් තෙල් පහන අතින් නිවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ තෙල් කොහෙද ගියේ? ඒ දැල්ල පහන් දැල්ල කොහෙද ගියේ? අන්න එහෙ තමයි වැඩ ඉන්නේ රහතන් වහන්සේලා. මිහිතලයේ ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ, බෝධිසත්වයන් වහන්සේ පහළ වෙන තුරුම තව අවුරුදු ලක්ෂ ගාණක් පහු වෙනකම්ම ඒ තරම් ඥානවන්ත කෙනෙක් තව නැහැ. ඒත් බුදුවරු සමාන වෙනවා මිසක් අසමාන වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා සමාන වෙනවා මිසක් අසමාන වෙන තැනක් නැහැ. පහන් දැල්ල ඔබත් නිවල බලන්න. ඔබේ ගෙදරක් තියෙනවනේ පොල් තෙල් පහනක් අරගන්න. ඔක නිවන්න. නිවල ඔබම විමසන්න. මේ දැල්ල කොහෙද ගියේ? එහි තමයි රහතන් වහන්සේලත් වැඩ ඉන්නේ. මමත් එහිට යනවා. මැරිලා නෙමෙයි මේ දැන්. බලන්න මොන තරම් ලස්සනද කියලා මට පේනවා. මම විඳිනවා. ඒ සුවය විඳිනවා. ඒ පහන් දැල්ලත් එක්ක ඔබත් යන්නේ. ඔබේ දර්ශනයේ යානාවක්සේ පදවන්න. ගුවන් යානයක් වගේ. එහෙම නැත්නම් නැවක් වගේ පදවන්න. ඇයි? රළ බාධක, සුලි සුලා මොනවා පැමුණුණත් මනා පාලනයකින් ධර්මයට අනුගතව ඒ මෙහෙවනවා. ඒ මෙහෙවන විට අපි කෙමින් කෙමින් ලංවන්නේ අරිහත් භූමිය කරා, ආර්ය ශ්‍රාවකයන්ගේ භූමිය කරා, බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල ලාභීන් වහන්සේලා වැඩ ඉන්න භූමිය කරා අපි පැමිණෙනවා. ඒ ගමන අපි යන්නේ සංකල්පාතහැර. දෘෂ්ටි අතහැර. දෘෂ්ටි රිදුම් දෙනවා, දෘෂ්ටි වේදනා දෙනවා. ඒකයි අපි වේදනා නොදෙන ගමනක් යන්නේ. සංකල්ප වේදනා දෙනවා, දරා ගන්නත් ඕනනේ. ඉතින් රහතන් වහන්සේ නම කෙනෙකුට, ආර්ය ශ්‍රාවකයෙකුට මහ පොළොව තුල ගිලෙන්න පුළුවන්, මහා පෘථුවිය වටේ අසුරුසනක් යනකොට සිය පාරක් කෝටි වාරයක් ගිහිල්ලා එන්න පුළුවන්, විශ්වයේ අනන්තය හොයලා ගැට ගහන්න පුළුවන්. වැට ගහලා එන්න පුළුවන්, විශ්වය වට කරලා වැටක් ගහලා එන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට තප්පරයක් යන්නේ නැතුව. අපිට මොකද හිතෙන්නේ? මුළු මහත් විශ්වයම වට කරලා වැටක් ගහලා එනවා තප්පරයකට අඩු කාලයකින් රහතන් වහන්සේ නම. ඒක තමයි ආශ්චර්යය. ඔබට මොකද හිතෙන්නේ? බලන්න, ඔබත් උත්සාහ කරලා බලන්න, විශ්වය වට කරලා වැටක් ගහලා එනවා තප්පරයකට අඩු කාලයකින්. ඔබත් ඒ දේ කරන්න. ඉස්සෙල්ලම හතර මායින් හොයා ගන්න ඕන. වැටක් ගන්න හතර මායින් හොයන්න එපා ඉස්සෙල්ල. අංක එක. ඒක හොයාගත්තට පස්සේ තමයි මට අනිත් ඒවා කියන්නේ. ඊළඟට කණු හොයන්න ඕන, කම්බි හොයන්න ඕන. මා කිව් දේ ඔබට තේරුණා? ඔය තියෙන අරුත් හරි গুপ্ত අරුත් තියෙන්නේ. ඒ අරුත් තුළ ඔබව සනසන, ඔබව පූර්ණත්වයට පත් කරන, ඔබව හිතන්න පුරුදු කරන. බය නැතුව සිටිය යුතුයි. උසස් චින්තන, උසස් දර්ශන ඔය හැම ආගමකම තියෙනවා. ඒව ප්‍රයෝජනෙට ගන්න නැතුව වැරදි සංකල්පවලට මිනිස්සුපත් වුණා. බුද්ධාගමේ අය හිම්පත් වුණා, අනිත් ආගම්වල අය හිම්පත් වුණා. ඒක තමයි වෙන්නේ. දැන් මේ ආයතනේ වුණත් ඉතින් මම දාර්ශනිකෙක් හැටියට මේක දේශනා කරයි. ඊළඟ එන පරම්පරාවේ පුජ්‍යලයා මේක මුරකාරයෙක් බවට පත් වුණොත් අවබෝධයක් නැතුව, දර්ශනයක් නැතුව එතනින් ඉවරයි. එකම හැන්ද දෙන්නේ කල්ලන්නේ දෙවිදියකට. ඒකයි තියෙන ස්වરૂපය. ඒ නිසා ඔබත් මේ ලෝකය ග්‍රහණය කරන විදිහේ සුළු වරදක් තිබුණු ඒක අර පංච උපාදානස්කන්ධේ ලෝකයට හසු වෙනෝ ඒ හසු වීම තුළ ඔබ දුකට ඇදී යනවා. යංකෝ භික්ඛු දුක්ඛං තත්‍රතේ චන්தோ පහතබ්බෝති. ඔබට ඔබ තුළ තියෙන ප්‍රශ්නය හඳුනා ගන්න පුළුවන් තියෙන එකම ක්‍රමය තමයි ඒ තුලින් වේදනා ගලා එනවා. අපි කරන ඕනම දෙයක් කරහා සුඛ වේදනාවක් දුක් වේදනාවක් ගලාගෙන එනවා. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්. හි ජීවිතේට පින කියන්නේ හොඳ සැනසෙල්ලක්. ඒ පිනට වඩා සතුටක් දැනෙන ලෝකෝත්තර කුසලයට පත් වෙනකොට නිවන සපයි. ඇයි සප? විඳින්නේ නැති සප. විඳින්නේ නැති සපක් තියෙනවා. ලෝකයේ අයගෙන් සැනසීම බලාපොරොත්තු වෙමින් කාලයක් මමත් සිටියා. අනිත් කෙනා මගේ නම කිව්වොත්, මාව අගය කළොත්, මාව ප්‍රසාදයටපත් කරොත් මට හරි සතුටුයි. ලොකු හාමුදුරුවෝ මාව අගය කළොත් කියලා මට නිතර පොඩි අපේක්ෂාවක් එනවා සමහරලාට. ලොකු සභාවක මිලිපිටියේ ආනන්ද හිමියන් වහන්සේත් මෙතෙන්ට වැඩම කරලා ඉන්නවා කියලා කිව්වහම ඒ කික් එකක් තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. පස්සේ තේරුම් කරගත්තා සතුට මා තුළ මා උපදවා ගත යුතුයි. ලෝකයා විසින් මාගේ සිත සතුටු කරන තුරු මා බලා නොසිටිය යුතුයි. ඊට පස්සේ ලෝකයේ මා සතුට බලාපොරොත්තු නොවි මට හැකිනම් ලෝකයට සතුට ප්‍රසාදයක් ගෞරවයක් ධර්මයක් කියාදී සතුට වෙනවා. අන්න හොඳ ගමම් මගක්. හැමතිස්සෙම බලාගෙන ඉන්න ඕන. ඒකයි ලැබෙන එක ලැබුණාවේ ඒ දුක කවරක්ද? අපේක්ෂාවයි. එතකොට අපේක්ෂාවෙන් තොරව මා සිටින්න උත්සාහ කළේ වෙන අයට අහිතක් හෝ හිතක් ගැන හිතලා නෙමෙයි, වඩාත් මගේ මනස ක්‍රමවත් කර ගැනීමේ අදහසින්. මේ සංස්කාරක ලෝකයෙන් මේ මනස ඇදගෙන යනකොට හරියට මරන්න ගෙනියනවා වගේ කෑ ගහනවා. ඇයි? එයා කියනවා මට අර සුපුරුදු ඉන්ද්‍රයන් තුළ පිහිනා යෑම ඇලීම් ගැටීම් වල තියෙන වේදනාව වින්දනේ නැති වෙනවා. ආසත්ත වෙලා ඉන්නේ ලෝකයා. විඳින්න කැමති විඳවනකම් හොඳටම විඳවන දවසට මොකද හිතෙන්නේ? එදාට ඔක්කොම තේරෙනවා. එතකොට කියනවා මම ප්‍රමාද වැඩි. එහෙමයි මට හමු වුණා. ඔය රජයේ උසස් නිලතල ධර්මයෙන් හිටපු අය කියන්නේ හාමුදුරුවනේ අපි ඒ කාලේ හාමුදුරුවරුත් පාලනය කරගෙන අපි හිටියේ. හාමුදුරුවරුත් නැගිටිනවා අපි එනකොට සර් කියලා. ඒත් හාමුදුරනේ දැන් මට මා සහයයි ජීවත් වෙන්න පුළුවන්. වෛද්‍යවරු කියලා තියෙනවා මා සහයයි. ඊට වැඩිය බෑ. දැන් මට වෙනදට වඩා ධර්මයේ අගයක් බෝගහේ ලස්සන හාමුදුරුවරුන්ගේ ලස්සනක් මට පේනවා. ඒ පෙනුනට දැන් මම ප්‍රමාද වැඩි. එසේ නොකිය යුතුයි. ඉතින් මම ඔහුට දුන්නු එකම කර්මස්ථානය තමයි වැඩි දෙයක් කරන්න බෑ. ඔබ මේ බෝගස දෙස බලා සිටින්න. ඉතින් ඒ නිසා හෙමින් 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 අදින්න. මෙයා මරන්න ගෙනියනවා වගේ මුලින් කෑ ගහන්නේ. ඈ අවබෝධයට පත් කරන්න එපා. දැන් පාරේ ඉන්න ළමයෙක් හරි ඔය අනාථ ළමයෙක් හරි එකපාරට අපි වාහනේ නතර කරලා දාගෙන මේ ළමයට අපි හොඳ ඉස්කෝල අරන් දෙන්න ඕන, සමපාසුකම් අරන් දෙන්න ඕන, ගෙයක් හදලා දෙන්න ඕන කියලා ඇදලා දාගන්න කිව්වොත් මොකද වෙන්නේ? අර ළමයා අයියෙන් කෑ ගන්නවා, මෙන්න මම හොරුවටන් යනවා කියලා නේ. එතකොට මොකද කරන්න ඕන? අවබෝධයට පත් කරන්න ඕන සිත. ඔබව මං ගෙනියන්නේ සුවදායි තැනකට. ඔබව ගෙනියන්නේ මම වඩා ඉහළින් ඔබව තියන්න. එතකොට කැමති වෙනවා. ඒ වගේ ඔබේ සිතටත් ඔබ කියලා දෙන්න. මා ඔබව රැගෙන යන්නේ වඩා නිවුණු තැනකට. වඩා සංසුන් තැනකට. වඩා සහනශීලී තැනකට. සැබැවින්ම ශෝක තැවුල් අඩු තැනකට. ලෝකෙත් එක්ක මොනතරම් ගැස්ටන ගැටලු තුනත් අපි ගෙදරට ආවහම පාඩුවේ නිදහසේ සංසුන්ව ඉන්නවනේ. ඒ වගේම මට මගේ මනස තුලත් සැබෑ නිවහනක් ඕනේ. පහසුකම් ඇතුව සුවසේ ඉන්න තැනක් තියෙනවා. ඉතින් මනස තුල ගේ හදාගත්තාම හරි ලේසි. තම වැඩ කරන කාර්යාලයේදී වුණත් ටක් ගාලා ගෙදරට ගියා, දොර වහගත්තා, සිටියා. දැන් ගෙදර තිබ්බහම කිලෝමීටර් ගානක් යන්න එපා. ගෙදර යන්න බාහිරේ. නමුත් මනස තුල තියෙනකොට නිවහන හරි ලේසි. ඇස් දෙක පොඩ්ඩක් පියාගත්ත, නිවහනට ගියා. ඉතින් දොර ඇරලා එළියට ආවහම තමයි දන්නේ මම දේශකේ. හා මම මේ රාජකාරිය කරන කෙනෙක්. බොහොම සමීපයේම නිවහන තනා ගන්න. ඒ තමයි තමන්ගේ සිත් තුළ. මොකද්ද නිවහන? ඒක ලෝකය කියලා හඳුන්වනවා, ලෝකෝත්තර බව. බුදුරජාණන් වහන්සේ ඒක වෙනම ලෝක් හැටියට තමයි පෙන්වන්නේ. දැන් මේ දකින් ලෝකේනේ අපි මේ දකින් ලෝකය. මේ ලෝකෙට සමාන නැති නිසා කිසිවක්ම ඒක ඒ වචන අරුතෙන්ම සම්පූර්ණයෙන් කඩලා වෙනස් කළා. ලෝකයෙන් එතර ලෝකෝත්තර. දැන් පැහැදිලිනේ ඔබට සාරණ එක පැහැදිලි. ලෝකයට කිසිසේත් සමාන නොවන බැවින් එය ලෝකයෙන් එතර. කුමක්ද ලෝකය කියන්නේ? ලෝකය කියන්නේ අපි ඉන්ද්‍රියන් වලින් හඳුනා ගන්නා වූ ඉදිකට්ටේ සිට පරමාණුවේ සිට මේ ග්‍රහලෝක තාරකා ඉරහඳ ඇතුළු මහා විශ්වයම ලෝකය. එයට කිසිදු දෙයකට සමාන නොවන්නේද ඒ තමයි ලෝකෝත්තරත්වය. ලෞකික ඥානය ලෝකෝත්තර ඥානය. මේ බණ කියන්නේ ලෝකෝත්තර ඥානය, විශ්වීය ඥානය. මේ විශ්වීය ඥානය ලෝකයේ කිසිදු කෙනෙකුට පරාජය කරන්න බැරි ඥානය. අමරණීය ඥානය. ලෝකෝත්තර කෙනෙකුට පරාද කරන්නේ සමාන වෙන ඥානය. තව කෙනෙක් ආවොත් ලෝකෝත්තර කෙනෙක්, ඒ දෙන්න බොහොම යාළු වෙනවා ටක් ගාලා. ඇයි? සමානයි. සමානයි. තනතුරෙන් සමහර දෙන්නෙක් හම්බුණාම ඔව් මිත්‍රශීලී වඳවන අපි දෙන්න එකම නිලේ එකම සමාන අය එකම උපාධිය තියෙන්නේ. ලෝකෝත්තරත්වයට පිවිසුණාට පසුව ඒ ගමන් මඟ තුල මෙහෙම ભેද ගොඩක් නැහැ, නිලතල ගොඩක් නැහැ. ඒ ප්‍රභේදනයේ ද්වාකාරයෙන් නිදහස් වීමම තමයි තියෙන්නේ. ද්වාකාරයෙන් නිදහස් වීම තුලම ප්‍රකට වෙන ගුණය තමයි වැඩි වෙන්නේ. එතකොට ඒක ප්‍රභේදනයක් හැටියට සලකන්නේ නැහැ ඒක. එකම ස්වභාවය. ඒ තියෙනවනේ අනේ පිඩුසිටුතුමන්ට මලනුවනි කියලා කතා කරපු අවස්ථාවක් නේද තමන්ගේ. ඒ වගේ ගුණයක් තිබුණට ඒ ද්වාකාරයේ නිදහස්වයි එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගොඩාක් දෙනෙක් අහු රසය තමයි මේ අනේ පිටිසුදුතුමායි එතනින් එහාට ගියේ නැත්තේ, ඇයි රහත් වුනේ නැත්තේ? කියන කතාව. අතට පත් නිවන් පසකටලා සසරට බසින්න පුළුවන්. මේ සංඥාවක් ඉක්ම වූ තැනට සංඥාවක් දෙනවා. මොකද සංඥාව? වඩා උත්තරීතරත්වයක් වෙනුයි. අන්න ඒ කෙනෙකුට තමයි බෝධිසත්ත්ව කියලා කියන්නේ. එයා සත්වයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ තවදුරටත් වැඩ සිටින්නේ උත්තරීතර බෝධියක් වෙනුයි. ඒ වගේම උත්තරීතර බෝධිය අවබෝධ කරගෙනයි එයා ඒ අදිෂ්ඨානය කරන්නේ. දැන් මාහට උනත් මේ වැඩසටහන් කරන්න, මිනිස්සුන්ට සේවය කරන්න මා භෞතිකවාදී විදියට බැලුවොත් විඳින්නේ දුකක්. අවුව, වැස්ස, පින්න, ගමන් විඩාව, අනතුරු, බාධක, වාහන නඩත්තු කිරීම, මේ ඔක්කොම කරගෙන යන්නේ දුක. ඒකට තමයි බෝධිසත්වකම කියන්නේ. දැන් අපේ මැතිතුමන් මේ සියලු දෙනා වෙනුවෙන්ම මම මහන්සි වෙන්නේ කෝල් කීයක් දීලා බලනවාද? තමන්ට ඉන්කම් එකක් හම් වෙන වැඩක් කරන්නේ නෑ. ඒ අය 40ක්වත් හම් වෙනවා නෑවත පන්සලෙන් නේද හම් වෙන්නේ. ඔය සියලු දෙනා වෙනුවෙන්, මා වෙනුවෙන්, ධර්මය වෙනුවෙන් මට වැඩ ඉන්න නම් හොඳ පහසුකම් ඇති එක කාමරයක් තිබ්බහම ඇති. දැන් මං අහලා බලන මේව අතු ගන්නවා, පොලිෂ් කරනවා, පිරිසිදුව තියා ගන්නවා, මේව කරන ඔක්කොම කරනවා කා වෙනුවෙන්ද? මං අහලා බලනවා මං වෙනුවෙන්ද? නෑනේ. පැමිණෙන පිවිසෙන මිනිස්සු වෙනුවෙන් ඒ අයට පහසුකම් දෙන්න, ඒ අයට වඩා සුවදායී තැනක් හදන්න. ඒ නිසා ලබා ගත්තා වූ ජීවිතය තුළ අපි උදාර කටයුතු කළ යුතුයි. ඉතින් හැම දිනාටම උතුම් වූ ශ්‍රී සද්ධර්ම අවබෝධය කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මය වැඩිපුර ඇසීම තමයි බොහෝ දෙනාට කළ යුතු පැවරෙන ප්‍රධාන කාරණය. ඒ අසන තරමට ඔබට ජනිත කරගන්න බැරි චින්තනයක්, දර්ශනයක්, මොකක් හරි නමක් මේකට දාන්න ඕන නිසා ඒ දේ ඔබට ලැබෙනවා මේ අනුශාසනය තුළින්. ඔබ නොසිතන ලෝකෝත්තරත්වය ගැන කතා වෙනවා. ඒ කතා වෙන තුල බොහොම හැමින් බිඳුව බිඳුව ඔබ තුළ ලෝකෝත්තරත්වය ජනිත කරනවා. ඉතින් අපි නැවත නැවතත් හැමදාම මතක් කර කර පින්දිය යුතුයි. අපේ පීටීති සේරා පින්වත් පියාණන් වහන්සේ, සීලවතී වික්‍රමසිංහ පින්වත් මෑණියන් වහන්සේ, ඒ වගේම YAD විජේරත්න පින්වත් පියාණන් වහන්සේ, B විජේරත්න පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු ඒ පවුල්වලට සම්බන්ධ සියලුම ඒ මව්පියන් ගුරුවරුන් සියලු දෙනාම නමස්කාර පූර්වකව සිහිගන්වමින් මේ සියලු පුණ්‍ය බලයන් ධර්මයම ලබන්නට ශක්තියක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.